බොහොම ස්තුතියි සභාපතිතුමනි. අද දවසේ සාකච්ඡාවට ගැනෙන්නේ විශේෂයෙන්ම අධිකරණ සංවිධාන පනතට, ඒ වගේම විෂ වර්ග අබින් සහ අන්තරායකර ඖෂධ වර්ග පනතට සංශෝධන දෙකක් ඉදිරිපත් වීම. මේ සංශෝධන දෙක හරහා ශ්‍රී ලංකාවට අයිති මුහුදු ප්‍රදේශයේත්, ඒ වගේම ජාත්‍යන්තර මුහුදෙත් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම් සම්බන්ධ වැටලීම් සඳහා අවශ්‍ය නව නීති මේ සංශෝධන මගින් ඉදිරිපත් වෙලා තිබෙනවා. ගරු සභාපතිතුමනි, මං හිතන්නේ රටම එකට වැඩපිළිවෙලක් එක්ක මේ මත්ද්‍රව්‍ය, ඒ වගේම ලෝකයේ මත්වීමේ ආශාවේ ඉතිහාසය පිළිබඳවත් අධ්‍යයනය කිරීම වැදගත් කියලා මම හිතනවා. මේ සම්බන්ධයෙන් දීර්ඝකාලීන ස්ථීර විසඳුමක් කරා රටක් විදිහට අපි යනකොට, ඇත්ත වශයෙන්ම මේ මත්ද්‍රව්‍ය සහ මත්වීමේ ආශාව වසර 5000කිනුත් එහාට යනවා. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ පවා ඔපියුම්, ඒ වගේම කොකා කොල දකුණු ඇමරිකාව වගේ ප්‍රදේශවල විශේෂයෙන් ඖෂධයක් වශයෙන් භාවිතා වීම දීර්ඝකාලීනව සිද්ධ වෙලා තිබෙනවා. නමුත් 20 වන සියවසේ තමයි මේ මත්ද්‍රව්‍ය ජාලය ව්‍යාපාරයක් විදිහට ව්‍යාප්ත වෙන්න පටන් ගන්න. මේකදී 20 වන සියවසට කලින් 1839, 1860 කාලේ ඔපියුම් වෝ එක විශේෂයෙන් බ්‍රිතාන්‍ය චීනයට අබින් යැවීම හරහා ඇතිවෙච්ච යුදමය තත්ත්වයක් නිර්මාණය වුණා. එතකොට පෙර කතාවකත් අපේ මන්ත්‍රීතුමෙක් කිව්වා මේ ගෝල්ඩන් ට්‍රයැංගල් එක, ඒ වගේම ගෝල්ඩන් ක්‍රෙසන්ට්, මේ වගේ මේ මත්ද්‍රව්‍ය ජාල නිර්මාණය වීම. එතකොට ලංකාව දැන් මං අහගෙන විපක්ෂයේ මන්ත්‍රීවරු කියනවා මේ 2027 වෙනකොට සහමුලින් මේක නැත්තට නැති කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේක සංකීර්ණ ප්‍රශ්නයක්. ඇයි අපි මේක සංකීර්ණ ප්‍රශ්නයක් කියලා කියන්නේ? ගරු සභාපතිතුමනි, මේ වෙලාවේ අපි මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමේ වැඩපිළිවෙලක් ගෙනහැලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් රාජ්‍යයක් විදිහට අපි මැදිහත් වෙන ප්‍රමාණයක්, ඊට මැදිහත් වෙන ප්‍රාග්ධනයක් තිබෙනවා. අපි තේරුම් ගන්න ඕනේ මේ මත්ද්‍රව්‍ය නිවාරණය, එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය වලින් මිදීම සඳහා අපි වැය කරන ප්‍රාග්ධනයට සාපේක්ෂව මත්ද්‍රව්‍ය ප්‍රාග්ධනය කොයිතරම් මේකට මැදිහත් වෙලා තියෙනවද කියලා උදාහරණ වශයෙන් ගත්තොත්, පැබලෝ එස්කොබා කොලොම්බියාවේ මෙඩලින් කාටෙල් එක නිර්මාණය කරේ පැබලෝ එස්කොබා විසින්. ඔහු කොහොමද ඔහුගේ මේ කාටල් එක පවත්වාගෙන ගියේ? ඒ වගේම දැනට ඇමරිකාවේ සිරදඬුවම් විදින එල් චාපෝ ගුස්මන්, ඔහු විසින් මෙක්සිකෝවේ සිනෝලා කාටල් එක කොහොමද පවත්වාගෙන ගියේ? ඔවුන්ගේ ඒ මත්ද්‍රව්‍ය ආර්ථිකය, මත්ද්‍රව්‍ය තුල තිබිච්ච අපරාධ සංස්කෘතිය කොහොමද දේශපාලනයට බලපෑවේ? ඒ මත්ද්‍රව්‍ය වලට අදාළ මුදල් දේශපාලනයට ආයෝජනය වුණේ කොහොමද? මේ විමර්ශන ආයතන වලට මැදිහත් වුණේ කොහොමද? කොටිම්ම අධිකරණයන් වලට පවා මැදිහත් වුණේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ලෝකයේ හදාරන්න අවශ්‍යයි ස්ථීර විසඳුමක් කරා යනකොට. මොකද අපි දන්නවා පැබ්ලෝ එස්කොබා වර එක ඒ රටේ අධිකරණ අමාත්‍යවරයව ඝාතනය කරනවා. ඒ වගේම ජනාධිපති අපේක්ෂකයා ලුයිස් කාලෝස් ඝාතනය කරනවා. ඒතර මෙවැනි තත්ත්වයන් තුල අපේ රටත්, මේ විශේෂයෙන් අපේ රටේ තියෙන භූගෝලීය පිහිටීමත් එක්ක ගත්තාම, ඉන්දියන් සාගරයේ බෙංගාල බොක්ක, මන්නාරම් බොක්ක, පාලොක් සමුද්‍ර සන්ද්‍රිය, මේ සියල් එක්ක අපේ රට පිහිටලා තියෙන්නේ ඉතාමත් වැදගත් කේන්ද්‍රීය ස්ථානයක. මේකේ දෛනිකව විශාල නෞකා 200-300 අතර ප්‍රමාණයක් ගමන් කරනවා. ඒ වගේම වාණිජ සහ දීවර යාත්‍රා 30-60 අතර ප්‍රමාණයක් ගමන් කරනවා. ඒ වගේම ලෝක වෙළඳ භාණ්ඩ ප්‍රවාහනයේ 60% මේ අපේ සමුද්‍ර කලාපයේ ආසන්නයෙන් ගමන් කරනවා. තෙල් සම්බන්ධයෙන් 40% නෞකා ප්‍රමාණයක් ගමන් කරනවා. එතකොට මේ ලෝක වෙළඳ කලාපයත් එක්ක අපේ රට බැඳිලා තියෙන ප්‍රමාණයත් එක්ක මේ ප්‍රශ්නේ හුදකලාව විසඳන්න පුළුවන් තැනක නෙමෙයි ගරු සභාපතිතුමනි තියෙන්නේ. ඒ නිසා ඇත්ත වශයෙන්ම අද මේ සංශෝධනයේ හරහා තමයි මේ සමුද්‍ර කලාපය තුළ මේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ අධිකරණ බලය ස්ථාපිත කිරීම හරහා මේ රටේ ස්වෛරීත්වය නැවත පිහිටවාගෙන තිබෙන්නේ. අපි දීර්ඝ කාලයක් නිදහස ලබා ගත්තා කියලා කිව්වට අපේ මුහුදු කලාපේවත්, අපිට ආසන්න තියෙන ජාත්‍යන්තර මුහුදු කලාපේවත් වැටලීම් කරන්න, නිෂ්පාදනය සම්බන්ධයෙන් වැටලීම් කරන්න නෛතික හැකියාවක් අපේ රටට තිබුණේ නැහැ. ඒ නිසා මේ සංශෝධනය ඒ අර්ථයෙන් ගත්තහම ඉතාම වැදගත් සංශෝධනයක් කියන එක මේ මොහොතේදී සඳහන් කරන්න ඕනේ. ඒ වගේම සභාපතිතුමනි, රටක මත්ද්‍රව්‍ය පිටු දැකීම කියන කාරණාව යථාර්ථයක් කරගන්න යනකොට විවිධ ක්‍රියාමාර්ග තිබෙනවා. විශේෂයෙන්ම පුනරුත්ථාපන ක්‍රියාවලිය මනෝ උපදේශනය පාවිච්චි කරලා වඩාත් විද්‍යාත්මක පුනරුත්ථාපන ක්‍රියාවලියකට අපි යා යුතුයි තිබෙනවා. ජාතික ජනබලවේගයේ රජය ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. ඒ වගේම පබ්ලික් අවයානස් කොහොමද මහජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්නේ, කොහොමද මේ රටේ සමස්ත ජනතාව මේ මත්ද්‍රව්‍ය ඒවෑන් සිදුවන බලපෑම මොකක්ද කියන එක සම්බන්ධයෙන් දැනුවත් කරන්නේ. දැනුවත් කිරීමේ වැඩසටහන් වල අවශ්‍යතාවයක් විශේෂයෙන්ම තිබෙනවා. ඒ වගේම නීති, දැඩි නීති පැනවීම අතවශයෙන්ම
ගරු මන්ත්‍රීතුමනි, බුදුමාර්තාව විනාඩි 2ක කාලයක් තිබෙනවා.
බොහොම ස්තුතියි. ඒ වගේම අපේ රටේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ප්‍රමාණවත් නීති තිබෙනවා. නමුත් මේ නීති ක්‍රියාත්මක වීම, නීති ක්‍රියාත්මක කිරීම සඳහා පරීක්ෂණ කරන ආයතන පෙර කාලයේදී ඒවා කොයිතරම් ස්වාධීන වුණාද අපි දැකලා නිතර 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 කියවෙනවා. කොහොමද මේකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ව ගිහිල්ලා බදාගත්තේ? මේ තමයි මත්ද්‍රව්‍ය ප්‍රාග්ධනය මේ රටේ දේශපාලනයට, ඒ වගේම මේ රටේ මේ විමර්ශන ආයතන වලට මැදිහත් වෙච්ච විදිහ. මෙන්න මේවා අවසන් කරන්න තමයි මේ ජනතාව මේ ජනවරම දුන්නේ. ඒ වගේම මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ සභාපතිතුමනි, ලෝකේ මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය පිටු දැකීම සම්බන්ධ කාර්ය සරකා බැලීමේදී ඩීක්‍රිමිනලයිසේෂන් කොහොමද සාපරාධී බව අඩු කිරීම සලකා බලන්නේ. මොකද ඇතැම් රටවල් තිබෙනවා ඇතැම් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මේ සාපරාධී බව අඩු කිරීමේ සංකල්පය හඳුන්වා දීලා තිබෙනවා, විශේෂයෙන්ම පෘතුගාලය, ස්විස්තර්ලන්තය, ඇමරිකාව වගේ රටවල්වල. මේ ඩීක්‍රිමිනලයිසේෂන් කියන සංකල්පය හඳුන්වලා දීලා තිබෙනවා මේ මත්ද්‍රව්‍ය භාවිතාව අඩු කිරීම සඳහා. ඒ නිසා අවසාන වශයෙන් ජාතික ජනබලවේගයේ රජය මේ මත්ද්‍රව්‍ය කියන මේ රට පමණක් නෙමේ මේ මුළු ලෝකෙම වෙලාගත්ත අපිට මේ උඩින් පේනවට වඩා ඉතාම සංකීර්ණ ගැටලුව විද්‍යාත්මකව නෛතිකව විසඳා ගැනීමට අවශ්‍ය කරන සියලු ක්‍රියාමාර්ග ගන්නවා කියන එක අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා. වෙලාව ලබා දීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.